ආයිබෝවන් දරුවනේ රජරට සේවයේ රජරට ගුරු ගෙදර අධ්‍යාපන විකාශයේ සුපුරුදු ගණිත පාඩමත් එක්ක එකතු වීමේ බලාපොරොත්තුෙන් මම මේ රජරට ගුරු ගෙදරට ගොඩ වෙන්නේ. පුනරීක්ෂණ පොතේ අපි මේ විද්දී පරිච්ඡේද 81ක් හමාර කරලා අවසానයි. අද මම සූදානම් වෙන්නේ 82 වෙනි පරිච්ඡේදයට අදාළ ගණිත ගැටලු ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් අද විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා අපිට කතා කරන්න. ඒ නිසා වෙන්න අපි ඉතාමත් ඉක්මනින්ම වැඩසටහනත් එක්ක සම්බන්ධෙමු කියලා මම ඉතාමත් ඕනකමින් ආදරණීය දුවල පුතාලට ඉල්ලා සිටිනවා. ඉතින් 82 වෙනි පරිච්ඡේදයේ ගැටලු 20ක් තියෙනවා. කෙටි ප්‍රශ්න පළමු ගැටලුව මෙන්න මේ විදිහට අපි සාකච්ඡාව ආරම්භ කරමු. අරේ සෙන්ටිමීටර් 7ක් වූ වෘත්තාකාර තහඩු කැබැල්ලකින් කපාගත් අර්ධ වෘත්තාකාර කොටසක් රූපේ දැක්වේ. හොඳින් බලන්න පළමු ප්‍රශ්නයේ ඉදිරිපස මේ අර්ධ වෘත්තාකාර රූපය ලබා දෙලා තියෙනවා. අරේ සෙන්ටිමීටර් 7ක්. ඉතින් මෙහි පරිමිතිය අහද්දි මේ අර්ධ වෘත්තාකාර කොටසේ පරිමිතිය අහන්දී අපි අනිවාර්යයෙන්ම අරයන් දෙකක් විස්කම්භයක් කියන එක සීමාවක් ලබා ගන්න වෙනවා. එහෙනම් පරිමිතිය සඳහා පළමුවෙන් අපි විස්කම්භයේ සෙන්ටිමීටර් 14ක් ලබා ගන්නවා. ඉන්පසු අර්ධ චාපයේ දිග හොයනවා. ඉතින් අර්ධ චාපයක් නම් අපි දන්නවා දෙකින් එකවරක් 2πr දෙකින් එකවරක් 2πr ආදේශයේ විද්දි දෙකින් එක ගුණ කිරීම දෙක ගුණ කිරීම 7ෙන් 22 වාරයක් අරය 7 කියන අගය ආදේශ කරනවා. දැන් ආදරණීය දුවේ පුතේ දෙකෙන් එකේ 2 කියන හරයට ගුණ වීමට තියෙන දෙකේ පදය සුළු වෙනවා. ඒ වගේම 7 සඳහා අරය 7 කියන අගය සුළු වෙලා අවසානයේදී අපිට 22 කියන අගයේ චාප දිග සඳහා ලැබෙනවා. සෙන්ටිමීටර් 22ක්. එහෙනම් දැන් පරිමිතිය සඳහා ස්කම්භය 14ක් චාප දිග 22ක් එකතු වුනහම සෙන්ටිමීටර් 36ක අගයක් මේ අර්ධ වෘත්තාකාර කොටසේ පරිමිතිය ලෙස ලබා ගන්න පුළුවන්. ඔව්. දෙවෙනි ප්‍රශ්නේ රූපසරණක් දීලා තියෙනවා අපිට ABCD හා PCQ සරල රේඛා දෙකකදී දී ඇති තොරතුරු ඇසුරින් x කෝණයේ අගය සොයන්න. ABCD හොඳින් බලන්න. ABCD කියන සරල රේඛාව ලක්ෂ 4ක් ලකුණු කරලා තියෙනවා. මේ සරල රේඛාවේ ඉහි පිහිටලා තියෙනවා PCQ කියන සරල රේඛාව ඡේදන වෙන්නේ C ලක්ෂයේදී BP ලක්ෂයන් යාවෙද්දී බාහිරව ABP කියන කෝණය x ලෙස සටහන් වෙනවා. මෙතෙන්ද නිර්මාණය වෙලා තියෙනවා BPC කියලා ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණේ බාහිර කෝණයක් ලෙස තමයි දැන් x කියන අකුර තියෙන්නේ. ඉතින් අපි දන්නවා මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ විශාලත්වයට සමාන වෙනවා. ඉතින් අපිට පේනවා BPC ත්‍රිකෝණේ සම්මුඛ කෝණ දෙක සඳහන් වෙද්දී BP කෝණයේ අංශක 52ක් ලෙස දීලා තියෙනවා. නමුත් C ලක්ෂයේ තියෙන අභ්‍යන්තර කෝණය දන්නේ නැහැ. නමුත් QCD කියන අංශක 50 කෝණයේ සම්බන්ධයෙන් මේ BCP කියන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයේ ප්‍රතිමුඛ අවස්ථාවට සමාන අගයක් පෙන්වු කරනවා. ඒ අනුව ආදරණීය දුවේ පුතේ අපිට මේ අංශක 50 BCP කෝණයටත් ආදේශ කරන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ සමාන ලෙසගෙන. දැන් එහෙනම් උන ත්‍රිකෝණයේ අභ්‍යන්තරයේ තියෙන සමග කෝණ දෙකේ අගයන් දන්නවා අපි. BPC කෝණයේ අංශක 52යි BCP කෝණයේ අංශක 50යි. BPC කෝණයේ අංශක 52යි BCP කෝණයේ අංශක 50යි. ඒ අනුව x කියන බාහිර කෝණයේ විශාලත්වය සමාන වෙනවා මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව 52 එකතු කිරීම 50 අංශක 102ක් ලෙස අංශක 102යි. තුන්වෙනි ප්‍රශ්නය න්‍යාස සම්බන්ධ ප්‍රශ්නයක් දෙනවා. ඒ න්‍යාසයේ අපිට පැහැදිලි 3 1 2 5 කියන අවයවයන් පිටන්නේ දෙකේ දෙකේ ගණයක් පවතින ලෙස. දෙකේ දෙකේ පීරි දෙකක් තීර දෙකක්. B කියන න්‍යාසයේ පවතිනවා 5 ඊට පස්සේ 5ලින් 3 තියෙන්නේ. එහෙනම් පීරි දෙකක් සහ තීර එකක්. න්‍යාසයේ ගණය 2 1 2 1 න්‍යාස ගණයක්. ඒ අනුව දැන් අපි පළවෙනිම අහනවා AB ගුණිත න්‍යාසයේ ගණය. අපි දන්නවා පළමු න්‍යාසයේ ගණය දෙවෙනි න්‍යාසයේ ගණයත් ගුණ වීමේදී අපි පිළිතුර සඳහා න්‍යාසයේ ගණයට ලැබෙන්නේ පළමු න්‍යාසයේ තියෙන තීර ගණනට දෙවෙනි න්‍යාසයේ තියෙන පීලි ගණන සුළු වීමෙන් ඉවත් වීමෙන් ඉතිරි වෙන අගයන් දෙකෙන් තමයි ගුණිත න්‍යාසයේ ගණය ලැබෙන්නේ. ඒ අනුව 2 2 2 1 න්‍යාසයකින් ගුණ වීමේදී දෙවෙනි පළමු න්‍යාසයේ තියෙන තීර ගණන වෙන 2 පළමු දෙවෙනි ආසයේ තියෙන පිළිගන්න වෙන දෙකක් සමග ඉවත් වෙලා අවසානයේ ලැබෙනවා අපිට 2 1 කියන ගණය 2 1 එහෙනම් AB ගුණිත නිවාසී ගණය වෙන්නේ 2 1 පේලි දෙකක් සහ එක තීරයක් දැන් AB ගුණිත නිවාසී මොකද්ද කියලායි අපි අහන්නේ අපි එහෙනම් බලමු පළමු නිවාසී තියෙන පේලිය දෙවෙනි නිවාසී එකම තීරයෙන් ගුණ වෙනවා 3 වරක් 5 එකතු කිරීම 1 වරක් 3 3 වරක් 5 15යි 1 වරක් 3 3යි එහෙනම් 15 එකතු කිරීම 3 18 කියන පදේ පළමුවෙන් ලැබෙනවා ඊට පසු දෙවෙනි පළමු පේලිය පළමු නිවාසයේ තියෙන දෙවෙනි පේලිය 2 5 ගුණ වෙනවා තීරයෙන් 2 වරක් 5 10යි 5 වරක් 3 15යි දැන් 10 දන 15 25 කියන අගය ලැබෙනවා ඒ අනුව AB ගුණිත නිවාසයේ ලැබෙනවා අපිට 18 ඊට පහලින් 25 කියන පදයන් දෙක සංරචක ලෙස 2 1 නිවාසයක් තමයි පිළිතුරු ලැබෙන්නේ හතරවෙනි ප්‍රශ්නය වර්ග සෙන්ටිමීටර 100ක් පතුලේ වර්ගඵලයේ සහිත සිලින්ඩරාකාර භාජනයකට ජලය ලීටර 2ක් දැමුව විට ජල මට්ටම කොපමණ උසට නැගීද වර්ග සෙන්ටිමීටර 100ක පතුලක් තියෙනවා නම් අපිට දැන් සිලින්ඩරාකාර භාජනයේ උස පමණයි අවශ්‍ය වෙන්නේ පරිමාව හොයන්න ඉතින් මෙහි ජලය දාන පරිමාව ලීටර 2ක් තියෙනවා කියන්නේ මිලිලීටර වලින් අපි භාවිත කරොත් මිලිලීටර 2000ක් වෙනවා දැන් අපිට සම්බන්ධතාවයක් මෙන්න මෙහෙම ලියන්න පුළුවන් මේ ජල පරිමාවට වර්ග මීටර වර්ග සෙන්ටිමීටර 100 ගුණ කිරීම අපි නොදන්නා උස ජල කඳේ උස h කියලා ගත්තොත් වර්ග සෙන්ටිමීටර 100 ගුණ කිරීම h සමාන වෙනවා මිලිලීටර 2000 කියන උසට ඉතින් මිලිලීටර 2000 අපිට පුළුවන් ඝන සෙන්ටිමීටර වලින් භාවිත කරන්න කෙලින්ම ඝන සෙන්ටිමීටර 2000 කියලා දැන් අපිට පුළුවන් 100 වරක් h සමාන කරනවා 2000ට දෙපසම අපි 100 දෙපසම අපි 100ෙන් බෙදෙනවා එතකොට අපිට ලැබෙනවා h සමානයි 20 කියන අගයක් ඒ කියන්නේ ජල කඳේ උස සෙන්ටිමීටර 20ක් කියලා ගන්න පුළුවන් පස්වෙනි ප්‍රශ්නය ලඝු ප්‍රකාශනයක් අපිට ලබා දීලා තියෙනවා log 4වෙනි පාදයේ x සමානයි 3 නම් x අගය සොයන්න log 4 පාදයේ x සමානයි 3 දැන් අපි මේක දර්ශක ආකාරයෙන් ලියවුවොත් අපිට පුළුවන් x කියන අගය සමාන වෙනවා 4 3 බලයේ x සමානයි 4 3 බලයේ ඉතින් x වල අගය එහෙනම් ලැබෙනවා අපිට 4 3 වෙනි බලය 64 4 වරක් 4 16යි 16 වරක් 4 64යි එහෙනම් x අගය 64 කියන පිළිතුර ගන්න පුළුවන් දැන් අපි 6 වෙනි ප්‍රශ්නයටයි එකතු වෙන්නේ සමාන්තරාශ්‍රයක රූපයක් ලබා දීලා තියෙනවා මේ අර හරි වැරදි හරි සහ වැරදි වලින් ලකුණු කරන්න වෙන ප්‍රකාශන සම්බන්ධ ගැටලුවක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ සමාන්තරාශ්‍රය අඳුරගමු අපි ABCD AB DC සම්මුඛ පාදයකට සමාන්තරයි AD BC සම්මුඛ පාදයකට සමාන්තර විදිහටයි සමාන්තරශ්‍රය තියෙන්නේ විකර්ණයන් AC DB O ඉදී ඡේදනය වෙලා රූප සටහනේ පැහැදිලිව පෙන්වුම් කරලා තියෙනවා පළවෙනි ප්‍රකාශනය ADC කෝණය එකතු කිරීම BAD කෝණය ADC කෝණය එකතු කිරීම BAD කෝණය හොඳින් බලන්න රූප සටහනේ පේනවා මෙහි ලබා දෙලා තියෙන්නේ අංශක 180ක් වෙනවා කියන එකයි. ඔව් පැහැදිලිවම අපිට පේනවා සමාන්තර රේඛා ආශ්‍රිතව මිත්‍ය කෝණ ලෙසයි පවතින්නේ මේ කෝණ දෙක. ඉතින් අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් ආශ්‍රිත මිත්‍ය කෝණ පරිපූරක වෙනවනම් මේ 180 කියන ප්‍රකාශනයේ සත්‍යයි. ඒ අනුව පළමු කොටුවට ලැබෙන්නේ හරි කියන ලකුණු ලැබෙන්න ඕනේ හරි සත්‍ය කියන එක ඊළඟට අපෙන් අහන්නේ AO සමානයි CO ඔව් හොඳින් බලන්න AC කියන විකර්ණයේ කොටස් දෙක තමයි මේ AO CO විකර්ණ සමච්ඡේදනය වෙනවා සමාන්තරස්සේ ඒ අනුව AO සමානයි OC ඒ ප්‍රකාශයත් සත්‍ය වෙනවා විකර්ණයේ මධ්‍ය ලක්ෂය තමයි O කියලා අපිට ලබා දීලා තියෙන්නේ එහෙනම් දෙවෙනි ප්‍රකාශනයත් සත්‍ය වෙනවා තුන්වෙනි ප්‍රකාශනය ADB කෝණය සමානයි BDC කෝණය. ADB කෝණය BDC කෝණය. ඔව්. මේ සමාන්තරශ්‍රය පෙන්වුම් කරලා තියෙන්නේ අපිට සාමාන්‍ය අපි භාවිත කරන සමාන්තරශ්‍රයක්. එතකොට මේ සමාන්තරශ්‍රයේ සම්මුඛ කෝණයක්. ඒ කෝණය විකර්ණ වලින් සමච්ඡේදනය වෙනවා කියලායි මේක පෙන්වුම් කරන්නේ. ඉතින් අපිට ඒ සඳහා මේකේ දත්තයන් ලබා දීලා නැහැ. ඒ අනුව මේ තුන්වෙනි ප්‍රකාශනයේ විකර්ණයේ සමච්ඡේදනය වෙනවා කියන අවස්ථාව වැරදි කියලා තමයි අපිට ගන්න තියෙන්නේ. ඒ අනුව තුන්වෙනි ප්‍රකාශනයේ වැරදි කියන ලකුණු තමයි ලැබෙන්නේ. අවසන් අවස්ථාවේ ප්‍රකාශනයේ ADB ත්‍රිකෝණය අංග සමයි BCD ත්‍රිකෝණය. ADB ත්‍රිකෝණය අංක සමයි BCD ත්‍රිකෝණය. ඔව් අපිට පේනවා මේ ත්‍රිකෝණ දෙක වෙන් වෙලා තියෙන්නේ DB කියන විකර්ණයේ මගින්. ඉතින් සමාන්තර ආශ්‍රිත විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වෙන නිසා මේ අවසන් ප්‍රකාශනයත් හරි කියන සංකේතය ගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රකාශනය සත්‍යයි. ඒ අනුව අවසන් ප්‍රකාශනයත් සත්‍ය බව හරියක් ලකුණක් තමයි අදාළ කුටුළු දාන්න තියෙන්නේ. 7 වෙනි ප්‍රශ්නේ. කාසියක් දෙවතාවක් උඩ දැමීමේ සිද්ධියට අදාළ නියදි අවකාශයේ පහත කුටු දැල මත දැක්වේ. අවස්ථා දෙකේදීම එකම පැත්ත ලැබීමේ සම්භාවිතාව සොයන්න. ඔව් කාසියක් දෙවතාවක් උඩ දැමීමේ සිද්ධිය. ඔව් අපිට පේනවා මෙහි සටහන් කරලා තියෙනවා අවස්ථා හතරක් තියෙනවා. ඉතින් එකම අගේ ලැබීමේ අවස්ථා ලෙස අපිට භාවිත කරන්න ලැබෙන්නේ HH එහෙම නැත්නම් TT ඔන්නෝය අවස්ථා දෙක. හෙඩ් සහ හෙඩ්, ටේල් සහ ටේල්. ඉතින් එහෙම අවස්ථා දෙකයි ලැබෙන්නේ සම්පූර්ණ අවස්ථා ගන්න 4යි. එහෙනම් 4ෙන් 2යි සරල කරාම අපිට 2ෙන් 1 කියන සම්භාවිතාව ලබා ගන්න පුළුවන්. 8 වෙනි ප්‍රශ්නේ. 2 6 B 54 ගුණෝත්තර ශ්‍රේණියක අනුනාත පද 4කි. ගුණෝත්තර ශ්‍රේණියක් කියලා අපිට මේ සංඛ්‍යා රටාව ලබා දෙනවා යන ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. ඉතින් එහි පද වලින් 2 6 ඊළඟට තමයි B කියන පදයක් දීලා 4 වෙනි පදේ 54 දෙන්නේ. ඉතින් ගුණෝත්තර ශ්‍රේණියක් කියලා දෙන නිසා පළමු සහ දෙවෙනි පද දන්න නිසා පැහැදිලිවම අපිට මෙහි පොදු අනුපාතය හොයාගන්න පුළුවන්. ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය එහෙනම් දෙවෙනි පදය පළවෙනි පදයෙන් බෙදෙනවා. ඒ කියන්නේ 6 බෙදීම 2 ලැබෙනවා 3. එන පොදු අනුපාතය 3 කියන අගේ ගන්න පුළුවන්. ඊළඟට B කියන අගේ අහනවා අපි. එහෙනම් ඒ 3 වෙනි පදේ කුමක්ද කියලා අහන්නේ. ඉතින් දෙවෙනි පදේ අපි දන්නවා 6 කියලා. දැන් අපිට පුළුවන් 6 කියන පදේ පොදු අනුපාතයෙන් ගුණ කරන්න. එහෙනම් 6 වරක් 3 18යි. ඒ අනුව B සඳහා ලැබෙනවා 18 කියන අගය. දැන් අපි බලමු මේ පත්‍රිකාවේ තියෙන 9 වෙනි ගැටලුව. වෙන් රූප සටහනක් අපිට ලබා දෙනවා. D ඇති වෙන් රූපයේ ඒ අනුපූරකය ඡේදනයේ B ප්‍රදේශයේ අඳුරු කරන්න. ඒ අනුපූරකය ඡේදන B ප්‍රදේශයයි. ඉතින් සර්වත්‍ය තුල A සහ B කියන උපකුලක දෙකක් තියෙනවා ඡේදනයක් ලෙස පෙන්වුම් කරලා. ඉතින් ඒ අනුපූරකේ නම් අපි ඒ රවුම කිසිවක් පාට කරන්නේ නැහැ ඒ රවුම තුල. ඉන්පසුව එළිය ප්‍රදේශයෙන් ඡේදනයේ B නිසා ඒ රවුමෙන් පිටත තියෙන B පමණක් අයිති ප්‍රදේශයේ අඳුරු කරනවා. එහෙනම් B අයිති ප්‍රදේශයේ පමණක් අඳුරු කරාම මේ සඳහා පිළිතුරු ලැබෙනවා ඒ අනුපූරක ඡේදනයේ B කියන ප්‍රදේශය. 10 වෙනි ප්‍රශ්නේ. තිරස් පොළවේ ඒ නම් ලක්ෂයක සිටින නිරීක්ෂකයෙකුට සිරස් කුළුණක මුදුනේ වූ B ලක්ෂයේ පිනනුවේ අංශක 60ක ආරෝහණ කෝණයකිනි. B සිටින නිරීක්ෂකයෙකුට ඒ ලක්ෂයේ පිනන අවරෝහණ කෝණය අංශක කීයද? ඉතින් ඉතාමත් පැහැදිලි අපි දන්න ත්‍රිකෝණමිතික සම්බන්ධතාවලට ගැළපෙන රූප සටහන් ඇඳීමේදී මේක භාවිත කරනවා තිරස්තලයේ කෝණවලදී. ඉතින් මෙහි B පිහිටීම ලබා දීලා තියෙනවා අපිට. A සිට තිරස් රේඛාව ඇඳලා යම් ලක්ෂයකදී ලම්බකව සිරස් ලක්ෂය රේඛාව ඇඳලා B පින්නම් කරලා තියෙනවා. A සිට B ඉහළ බලද්දී ආරෝහණ කෝණ අංශක 60ක් නිසා B සිටින අයකු A දෙස බලද්දී අවරෝහණ කෝණේ විශාලත්වයක් අංශක 60ක්ම වෙනවා. අංශක 60ක කෝණයක්. 11 වෙනි ප්‍රශ්නේ. ගැහැණු ළමයි 5 දිනකගේ මධ්‍යන්නේ බර කිලෝග්‍රෑම් 48ක් වේ. පිරිමි ළමයි 7 දිනකගේ මුළු බර කිලෝග්‍රෑම් 348ක් වේ. ගැහැණු ළමයි 5 දිනකගේ මධ්‍යන්නේ බර දෙනවා අපිට කිලෝග්‍රෑම් 48ක් කියලා. පිරිමි ළමයි 7 දිනකගේ මුළු බර ලබා දෙන්නේ කිලෝග්‍රෑම් 348ක් කියලා. ගැහැණු ළමයින්ගේ මුළු බර විමසනවා. එහෙනම් ආදරණීය දුවේ පුතේ, අපි දැන් ගැහැණු ළමයි ගණනින් මධ්‍යන්නේ බර ගුණ කරනවා. ඒ කියන්නේ ගැහැණු ළමයි 5 දින, ඔවුන්ගේ මධ්‍යන්නේ බර 48ක් නිසා 5 ගුණ කරනවා. 48ෙන් ගැහැණු ළමයින්ගේ මුළු බර කිලෝග්‍රෑම් 240ක් කියලා ලැබෙනවා. කිලෝග්‍රෑම් 240යි. 5 වරක් 48. ඉන්පසු ළමයින් සියලු දෙනාගේ මධ්‍යන්නේ බර විමසද්දී අපි දැනගන්න ඕනා සියලු දෙනාගේම මුළු බර එකතු කරලා ළමයි සියලු දෙනාගෙන් බෙදෙනවා. එහෙනම් ළමයි සියලු දෙනාගේ මුළු බරවලදී අපි මේ දැන් හොයාගන්නවා ගැහැණු ළමයිගේ මුළු බර කිලෝග්‍රෑම් 240ක් කියලා. ගැටළුවේ ලබා දෙනවා පිරිමි ළමයි 7 දිනාගේ මුළු බර 348ක් කිලෝග්‍රෑම් කියලා. එහෙනම් කිලෝග්‍රෑම් 240ත් කිලෝග්‍රෑම් 348ත් එකතු කරාම කිලෝග්‍රෑම් අපිට ලැබෙනවා 588ක අගයක්. ඒ කියන්නේ ළමුන් සියලු දෙනාගේම බර කිලෝග්‍රෑම් 588යි. ඉතින් දැන් ගැහැණු ළමයි 5 දෙනෙක්, පිරි ළමයි 7 දෙනෙක් මුළු ළමුන් ගණන 7යි 5ත් එකතුනහම 12ක් වෙනවා. ඒ අනුව 588 කියනගේ 12න් බෙදුනහම කිලෝග්‍රෑම් 49ක මධ්‍යන්‍ය බරක් ලැබෙනවා. කිලෝග්‍රෑම් 49ක් කියලා. හොඳයි. 12වෙනි ප්‍රශ්නය. කණ්ණාංක තලයේ දැක්වෙන AB රේඛාව සමීකරණය y සමානයි ඍණ x ධන 2 වේ. ඒ OB ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. x අක්ෂයත් y අක්ෂය සඳහන් වෙලා මූල ලක්ෂය පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් මේ x සහ y කණ්ණාංක තලයේ සරල රේඛීය ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා අපිට. ඒ සරල රේඛීය ප්‍රස්ථාරේ පැහැදිලිව අනුක්‍රමණය. හොඳින් බලන්න ඍණ x ධන 2 කියන සමීකරණය දෙන නිසා වෙන්නත් සරල රේඛීය ප්‍රස්ථාරේ මේ x අක්ෂයේ ධන දිශාව සමග මහා කෝණයක් හදන විදිහට තමයි ප්‍රස්ථාරේ පවතින්නේ. ඒ අනුවත් අපිට මෙහි අනුක්‍රමණය ඍණ කියලාත් පේනවා. විශේෂම වැදගත් ස්ථානය තමයි y සමානයි ඍණ x ධන 2 ප්‍රකාශනයේ ධන 2 කියන්නේ අන්තස්කන්ධය. ඒ කියන්නේ y අක්ෂයේ y කැපෙන ලක්ෂය. ඉතින් y කැපෙන ලක්ෂය ධන 2යි කියන්නේ මූල ලක්ෂයේ ඉඳන් ඉහළ y අක්ෂයේ කැපෙන ස්ථානෙට ඒකක දෙකක් පවතිනවා. ඒකක දෙකක්. ඉතින් අනුක්‍රමණයේ ඍණ 1 කියන එක මේ ඍණ x කියන පදයෙන් හොයාගන්න පුළුවන්. අනුක්‍රමණයේ ඍණ 1යි. ඒ කියන්නේ 1 කියන අනුක්‍රමණය ලැබෙන්නේ මේ y අක්ෂයේ දෙකෙන් ලක්ෂයෙන් කැපුණා නම් අනිවාර්යයෙන්ම බිංදුවේ සිට x අක්ෂයේ කැපෙන දුරත් ඒකක දෙකක්ම විය යුතුයි. මොකද 1 කියන අනුක්‍රමණය ලැබෙන්නේ y වෙනස බෙදීම x වෙනසෙන් නිසා. එතන y වෙනස දෙකක් නම් x වෙනසක් දෙකක් විය යුතුයි. ඒ අනුව බිංදුවේ සිට x කැපෙන ලක්ෂයත් 2 කියන තලයේ ලක්ෂයම වෙනවා. දැන් අපිට පුළුවන් වෙනවා මෙහි ලම්බක ස්ථානයේ ලෙස මූල ලක්ෂය ගත්තොත් මේ ආවරණය වෙන ත්‍රිකෝණයේ සරල රේඛාවත් x අක්ෂයත් y අක්ෂයත් ආවරණය වෙන ත්‍රිකෝණ ප්‍රදේශයේ වර්ගඵලයේදී ආධාරකයේ බිංදුවේ සිට 2 කියන x අගය ගත්තොත් ලම්බ උස බිංදුවේ සිට 2 කියන y අගය ගන්න පුළුවන්. ඒ අනුව ත්‍රිකෝණයේ වර්ගඵලයේ අපි දන්නවා දෙකින් එකවරක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ඒ අනුව දෙකින් එකවරක් දෙකවරක් දෙක. දෙකින් එක ගුණ කිරීම දෙකවරක් දෙක. දැන් දෙක සහ දෙක අගයන් දෙකක් සුළු වුණාම ඉතිරි වෙන්නේ දෙකයි. ඒ අනුව මේ AOB ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග එකක දෙකක් කියලා අපිට ගන්න පුළුවන්. 13 වන ප්‍රශ්නය. වෘත්ත චතුරස්‍රයක් සම්බන්ධයෙන් x සහ y කෝණ රූප සටහන පැහැදිලිව වලට හොඳින් බලන්න රූප සටහනේ x සහ y කෝණ ලාගේ විමසන්නේ. මේ වෘත්ත චතුරස්‍රයේ එක පාදයක් දික් කරලා බාහිර කෝණයේ අංශක 80ක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ බාහිර අංශක 80ේ කෝණය අභ්‍යන්තර පවතින සම්මුඛ කෝණයට විශාලත්වයෙන් සමානයි. වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයයක් අපි දන්නවා. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒ අනුව x තම අභ්‍යන්තර සම්මුඛ කෝණය, x කෝණයේ විශාලත්වය අංශක 80ක් කියලා ගන්න පුළුවන්. දැන් අපිට y කෝණයේ විශාලත්වය විමසන්නේ තවත් වැදගත්ම ප්‍රමේයයක් තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වෙනවා. සම්මුඛ කෝණ පරිපූරක වෙනවා. ඉතින් මෙහි y සම්බන්ධයෙන් තියෙන ඉතිරි සම්මුඛ කෝණයේ අංශ 90ක් කියලා ගැටළු ලබා දීලා තියෙනවා. එහෙනම් x y සම්බන්ධව සම්මුඛ කෝණයේ අංශ 90ක් වෙනවා කියන්නේ කෝණ දෙකේ එකතුවත් පරිපූරක වෙන නිසාවෙන් y කෝණයේ අගයත් අංශක 90ක් කියලා අපිට ගන්න පුළුවන්. y කෝණයත් අංශක 90ක් කියලා ගන්න පුළුවන්. ඔව්. ඊළඟට අපි බලමු 14 වෙන ප්‍රශ්නේ. 14 වෙන ප්‍රශ්නේ. දැන් මේ නැවතත් රූප සටහනක් අපිට ලබා දීලා තියෙනවා. ABCD මාර්ගයන්ට සමදුරින් වනසේද බිංදුව සිට O සිට මීට 10ක් දුරින් වනසේද පහන් කණු සිටවිය යුතුයි. පහන් කණු සිටිය යුතු ස්ථාන ඔබේ පත දැනුම ඇසුරින් සොයා එම ස්ථානයේ x ලෙස ලකුණු කරන්න කියනවා. ඔව්. මේකේ තියෙන්නේ එකිනෙකට ඡේදනය වෙලා යන සරල රේඛීය මාර්ග දෙකක් ABCD. ඉතින් මේ ABCD සරල රේඛා දෙකට මාර්ග දෙකට සමදුරින් ගමන් කරන පතේ අනිවාර්යෙන්ම මේ ABCD දෙක ඡේදනය වෙන O ලක්ෂයේ පවතින BOD කෝණය, ඒ වගේම COA කෝණේ කෝණ සමච්ඡේදක ලෙසයි අපි භාවිත කරන්නේ. ඒ අනුව අපිට පුළුවන් BOD කෝණයට කෝණ සමච්ඡේදක ලබා ගන්න. එහෙම නැත්නම් COA කෝණයට කෝණ සමච්ඡේදක ලබා ගන්න. BOD කෝණයට කෝණ සමච්ඡේදක සඳහා OH කවකටුව තබා අපිට පුළුවන් OB පාදයක් OD පාදයක් බාහුව දෙක ඡේදනය කරනවා චාප දුරකින්. ඊපස්සේ මේ ඡේදන ලක්ෂයන් දෙක මත කවකටුව තබා සමාන චාප දුරින් කෝණයේ අතර ඡේදනය කරලා O ලක්ෂයත් ඒ ඡේදන ලක්ෂයත් සරල රේඛීයව යා කරනවා. මේ රේඛාව පහළට දක්වා යා කිරීමෙන් COA කෝණය සමච්ඡේදනය වෙනවා. ඉතින් මෙන්න මේ කෝණ සමච්ඡේද රේඛාවේ O සිට මීටර් 10ක් කියන දුරක් අපි චාප දුරක් අරගෙන ඡේදනය කරලා ඉහළට පුළුවන් අපිට පහළ පැත්තෙත් පුළුවන් x කියන දුර ලකුණු කරලා ඒ ස්ථානයේ දක්වා දුර මීටර් 10 කියලා පෙන්වුම් කරන්න. ඒ අනුව අපිට පුළුවන් මේ පහන් කණු සිටවීම x කියන ලක්ෂයේ ඉහළ සහ පහළ ප්‍රදේශ දෙකේම ස්ථාන දෙකක් පෙන්වුම් කරන්න. කෝණ සමච්ඡේදක දෙකේ O සිට මීටර් 10 කියන දුර පෙන්වුම් කරන්නත් අවශ්‍යයි. ඊළඟට 15 වන ප්‍රශ්නය. මූල 46ට වඩා ආසන්නගේ තෝරා යටින් ඉරක් අඳින්න. වර්ගමූල 46ට වඩා ආසන්නගේ. ඉතින් මේ පිළිතුරු වලින් අපි සලකා බලද්දී මේක සංනිකර්ෂණයේ සම්බන්ධ ගැටලුව අපිට පේනවා ගුණ කරද්දී අපි ආසන්න වූ වගයන් දෙකක්. අපි ආසන්නව අපේ හැකියාව මත අගයන් දෙකක් තීරණය කරලා එහින් වඩාත්ම ආසන්නගේ තමයි මූල 46 ආසන්නගේ ලෙස ගන්න. මේ අනුව 6.8 කියන අගය 6.8ෙන් ගුණ කරලා බලන්න ලැබෙනවා 46.24 46.24. ඉතින් අපි මේ වෙලාවේදී 6.8 සඳහා ආසන්නව අපි නිර්මාණ හිතා ගන්නවා. වඩාත් 6.5ට වැඩියෙන් 6.8 6.9 වගේ අගයක් වෙයි කියලා ඒ අනුව තමයි අපි 6.8 ගුණ කරේ 46.24 ලැබෙනවා. ඒ තමයි මූල 46ට, ඒ කියන්නේ 46 කියන අගයට ආසන්නම අගය. ඒ අනුව වර්ගමූල 46ට වඩාත් ආසන්න අගය ලෙස මම 6.8 කියන අගය තීරණය කරනවා. 16 වෙනි ප්‍රශ්නය. x වර්ග ඍණ 8x ධන හිස්තැනක් යන්න පූර්ණ වර්ගයක් වීම සඳහා එකතු කළ යුතු නියත පදේ සොයන්න. ඔව්. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් විදිහට ගොඩනැගෙද්දී මේ පූර්ණ වර්ගය සඳහා එකතු වන පදය මේ දීලා තියෙන ප්‍රකාශනයේ x කියන සංගුණකයේ මතයි ගොඩනැගෙන්නේ. ඉතින් x වල සංගුණකයේ බලන්න ඍණ 8යි. අපි දන්නවා මේ x වල සංගුණකයේ භාගයේ වර්ගය මේ ස්ථානට එකතු වීමෙන් මේක පූර්ණ වර්ගයක් වෙන්න පුළුවන්. ඒ නිසා x වල සංගුණකයේ ඍණ 8 නම් ඒ ඍණ 8ේ භාගය ඍණ 8 දෙකෙන් බෙදුනහම ඍණ 4යි. ඊපස්සේ එක වර්ග කරනවා ඍණ 4ේ වර්ගය දන්න 16ක් වෙනවා. ඒ අනුව මේ ප්‍රකාශනයේ පූර්ණ වර්ගයක් වීම සඳහා එකතු කළ යුතු පදේ වෙන්නේ 16 කියන අගය. නැවත ඔයාලා මතක් කරගන්න ඕන මෙන්න මේ විදිහට x වල සංගුණකයේ ඍණ 8 ඍණ 8ේ භාගය ලබා ගන්න ඍණ 8 දෙන් බෙදන්න දෙකෙන් ඒ කියන්නේ ඍණ 4යි. ඒ ලැබෙන අගය වර්ග කරන්න ඍණ 4 වර්ගයේ ධන 16යි. එහෙනම් නියත පදේ ලෙස ධන 16 ගන්න පුළුවන්. 17 වෙනි ප්‍රශ්නය. 3x වර්ග 6xy වර්ග 12x වර්ග y හි කුඩා පොදු ගුණාකාරය සොයන්න. මේ පද නියත පද 3 සඳහා 3 6 12 සඳහා කුඩා පොදු ගුණාකාරය 12 අපිට ගන්න පුළුවන්. 3 6 12 සඳහා කුඩා පොදු ගුණාකාරය 12යි. එන්න ඉන්පසු x පදයත් y පදයත් සඳහා වෙනස් පදයන් ඒවාට විශාලම බලයන් ලබා ගන්නවා. x සඳහා x වර්ගයත් y සඳහා y වර්ගයත් ලබා ගන්නවා. දැන් 12යි x වර්ග y වර්ග කියන පදයෙන් ප්‍රකාශනයේ තමා මෙහි කුඩා පොදු ගුණාකාරය ලෙස අපි සලකනු ලබන්නේ. අපි දන්නවා 3 6 12 නියත පදයන් ඒවා ප්‍රථමක සාධක වලින් පහළට බෙදීමෙන් අපිට 12 කියන අගය ගන්න පුළුවන්. 3 6 12 සඳහා 18 වන ප්‍රශ්නේ අපිට වගුවට ලබා දෙලා තියෙනවා හිස්තැන් පෙරවීමට පන්ති පාන්තරය ඊට පස්සේ මධ්‍ය අගය. පළවෙනි පන්ති පාන්තරය 42.54 අපි විමසන්නේ මධ්‍ය අගයයි. එහෙනම් ආදරණීය දුවේ පුතේ අපි 42.54 කියන අගයන් දෙක එකතු කරනවා. අපිට ලැබෙන පිළිතුර 96යි. දැන් අපි 96 දෙකෙන් බෙදනවා. ඒ විදිහ අපිට 96 දෙකෙන් බෙදුනහම 48 කියන මධ්‍ය අගය ගන්න පුළුවන්. එහෙනම් ඉහළ සහ පහළ සීමාවන් අගයන් දෙක එකතු කර බෙදීමෙන් තමයි මේ මධ්‍ය අගය ලැබෙන්නේ. දෙවෙනි අවස්ථාවේදී අපිට පන්ති පාන්තරේ 54 සහ ඉහළ සීමාව දීලා නැහැ. ඒක තමයි විමසන්නේ. හැබැයි මධ්‍ය අගය දෙනවා 60 කියලා. දැන් අපි මේ මධ්‍ය අගය සමාන කරමු. එන මධ්‍ය අගය කියන්නේ 60 සමාන වෙනවා 54 ධන මම නොදන්නා අගය x කියලා ගත්තොත් 54 එකතු කිරීම x බෙදීම දෙක තමයි 60 වෙන්නේ. දැන් ඒකට 54 එකතු කිරීම x බෙදීම දෙක 60 නම් බෙදීමේ දෙක දකුණු පසට ගේනවා අපි 60 සමග ගුණ වෙලා එතකොට 54 ධන x සමාන වෙනවා දෙවහරයක් 60 120ට. ඔව් බෙදීමේ දෙක අනිත් පසට ගෙන යාමෙන් දෙක සමග 60 ගුණ වෙලා 120 ලැබෙනවා. දැන් 54 එකතු කිරීම x සමානයි 120 නම් x සමාන වෙනවා 120න් අපි 54 අඩු කරනවා. ඔව් එතකොට අපිට ලැබෙනවා 66 කියන අගයක්. ඒ අනුව 54 පන්ති පාන්තරී ඉහළ සීමාව 66 කියලා අපිට ගන්න පුළුවන්. 19 වන ප්‍රශ්නේ 2x ඍණයක කුඩයි සමයි 11 ධන නිකිලමේ විසඳුම් දෙකක් දෙන්න. ධන නිකිලමේ විසඳුම් දෙකක්. අපි පළමුවෙන්ම මේ අසමානතාව විසඳගමු. අපි දන්නවා සාමාන්‍ය විසඳුම් සරල සමීකරණ විසඳන ආකාරයට තමයි මේ අසමානතා ප්‍රකාශනත් විසඳන්නේ. 2x ඍණයක කුඩයි සමයි 11 නම් අපි 2x තනි කරගන්නවා. ඍණයක යවනවා අපි අසමානතා ලකුණෙන් අනිත් පැසට. ඒ අනුව 2x කුඩයි සමයි 11 ධන 1. දැන් 2x කුඩයි සමයි 12 කියන අගය ලැබෙනවා. ඒ කියන්නේ 2x සමානයි කුඩයි 12 නම් දෙපසම දෙකෙන් බෙදනවා. ඒ අනුව අපිට 2x දෙකෙන් බෙදීමත් 12 දෙකෙන් බෙදීමත් පිළිතුර අපිට ලැබෙනවා x කුඩයි සමයි 6 කියන අසමානතාව. x කුඩයි හෝ සමයි 6. ඒකෙන් කියවෙනවා 6 කියන අගයක් ලැබෙන අතර 6ටත් වඩා අඩු අගයක්. එහෙනම් නිකිලමේ විසඳුම් නිසා 6 5 4 3 2 එක ධන නිකිලමේ විසඳුම් නිසා ඔය මම ප්‍රකාශ කරපු 6 5 4 3 2 1 කියන අවස්ථා 6න් කැමති දෙකක් ඔයාලට පිළිතුරු ලෙස මේ සඳහා දෙන්න පුළුවන්. ඔව් ධන නිකිල නිසා බිඳුව අයිති වෙන්නේ නැහැ. ඍණ නිකිල ලබා ගන්නෙත් නැහැ අපි. 20 වන ප්‍රශ්නේ වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයේ 12%ක් වන වාර්ෂික තක්සේරු වටිනාකම 24,000 වූ නිවසක් සඳහා අවුරුද්දකට ගෙවි යුතු වරිපණම් බදු මුදල සොයන්න. වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයේ 12%ක් වෙනවා තක්සේරු වටිනාකම 24,000යි. එහෙනම් අපි බදු ප්‍රතිශතයේ ගණනය කරන්නේ 24,000 ගුණ කරනවා 12%ෙන්. 24,000 ගුණ කරනවා 12%ෙන්. එතකොට 100 බිඳු දෙකක් සමග 24 බිඳු දෙකක් සුළු වීමෙන් 240 ගුණ කිරීම 12 කියන අගය ලැබෙනවා. 240 12ෙන් ගුණ කරාම 2880ක් ලැබෙනවා. ඒ අනුව වාර්ෂික වරිපණම් බදු මුදල රුපියල් 2880ක් කියන අගය ගන්න පුළුවන්. 24,000 ඒ කියන්නේ තක්සේරු වටිනාකම කිලින්ම වරිපණම් බදු ප්‍රතිශතයෙන් ගුණ කරනවා 12%ෙන්. ඒ අනුව රුපියල් 2880ක් ලැබෙනවා. හොඳයි ආදරණීය දුවේ පුතේ, ඒ අපි සාකච්ඡා කරේ කිටි ප්‍රශ්න 20. ඉන් අනතුරුව මේ 82 පත්‍රිකාවේ තව අපිට ව්‍යුහගත ආකාරයට තියෙන අර එක ප්‍රශ්න පත්‍රයේ B කුටසේ තියෙන ආකාරයේ ප්‍රශ්න දෙකක් ලබා දෙනවා. අපි ඒ සඳහා පිළිතුරු ලබා ගනිමු මේ සමගම. එහි පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට අපිට ලබා දීලා තියෙනවා. රූපේ දැක්වෙන්නේ අරය සෙන්ටිමීටර 14ක් හා උස සෙන්ටිමීටර 12ක් වූ සිලින්ඩරාකාර ලෝහ කුට්ටිය. අරය සෙන්ටිමීටර 14යි උස සෙන්ටිමීටර 12යි. ඉතින් මේ ලෝහ කුට්ටියේ සිලින්ඩරාකාර ලෝහ කුට්ටියේ පැහැදිලිවම අපිට පෙන්වුම් කරලා තියෙන්නේ 12 සෙන්ටිමීටර අරය සෙන්ටිමීටර 14. එතකොට අපි අඳුරාගත යුතු මිනුම් තමයි මේ වක්‍රපෘෂ්ඨය ඒ වගේම වෘත්ත මුහුණක් දෙක ඉහළින් පහළින් පවතිනවා. මේ වර්ගඵලයක් විමසද්දී වක්‍රපෘෂ්ඨ වර්ගඵලයත් වෘත්ත දෙකේ වර්ගඵලයන් දෙකත් එකතු වෙන්න ඕන. පරිමාව විමසද්දී වෘත්තාකාර මූලිකයේ වර්ගඵලය ලබාගෙන රිජුසෙන් ගුණ වෙන්න ඕන. මෙන්න මේවා තමයි සිලින්ඩරය සම්බන්ධව වැදගත් වන මිනුම් සහ ඒ අදාළ අපින් ප්‍රශ්නවලට විමසන දේවල්. ඔන්න පළවෙනි ප්‍රශ්නේ විමසන්නේ ලෝහ කුට්ටියේ වක්‍රපෘෂ්ඨ කොටසේ වර්ගඵලය. වක්‍රපෘෂ්ඨ කොටසේ වර්ගඵලය. අපි දන්නවා වක්‍රපෘෂ්ඨය කියන්නේ මෙහි තියෙන වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හොයාගත්ත අපි වෘත්තාකාර මුහුණත තෝරාගෙන එහි වෘත්තයේ වටේ දිග, එහෙම නැත්නම් වෘත්තයේ පරිධිය ගණනය කරනවා 2πr මගින්. වෘත්තයේ පරිධිය උසින් ගුණ කරාම අපි දන්නවා 2πrh කියන ප්‍රකාශනින් තමයි වක්‍රපෘෂ්ඨ වර්ගඵලය ලැබෙන්නේ. එහි r සඳහන් වෙන්නේ වෘත්තයේ අරය, h කියලා සඳහන් වෙන්නේ සිලින්ඩරයේ ඍජු උස. ඒ අනුව 2πrh කියන ප්‍රකාශනින් අපිට ගන්න පුළුවන් මෙහි වක්‍රපෘෂ්ඨ කොටසේ වර්ගඵලය. දැන් අපි ආදේශ කරමු මේ සඳහා අගයන් 2 ගුණ කිරීම 7 22 ගුණ කිරීම 14 ගුණ කිරීම උස 12. දෙවරක් 7 22 වරක් 14 වරක් 12. දැන් 7 කියන හරය 14 සමග සිදු වෙලා ඉතින් 2 කියන පදයක් ළවෙට ලැබෙද්දි දෙවරක් 22 44යි දෙවරක් 12 24යි 44 ගුණ කිරීම 24 අපිට ලැබෙනවා වර්ග සෙන්ටිමීටර 1056ක අගයක්. වර්ග සෙන්ටිමීටර 1056 කාගයක් ලැබෙනවා ලෝහ කුට්ටියේ වක්‍ර පුෂ්ඨ කොටසේ වර්ගඵලයේ ලෙස. ඊට පස්සේ අපෙන් අහනවා මෙහි ලෝහ කුට්ටියේ මුළු පුෂ්ඨ වර්ගඵලයේ සොයන්න. ලෝහ කුට්ටියේ මුළු පුෂ්ඨ වර්ගඵලයේ සොයන්න කියනවා. එහෙනම් ලෝහ කුට්ටියේ මුළු පුෂ්ඨ වර්ගඵලයේ සඳහා මෙහි ලැබෙන අගයන් ගත්තහම අපි දන්නවා මේ වක්‍ර පුෂ්ඨ කොටසේ වර්ගඵලයට ලැබුණා 2056 කගයක් වක්‍ර පුෂ්ඨෙට. ඊළඟට වෘත්තාකාර මුහුණත් දෙකක් පවතිනවා මෙහි ඉහළ සහ පහළ. ඉතින් එක් වෘත්තයක වර්ගඵලය අපි දන්නවා 5r වර්ගය. එතකොට වෘත්ත මුහුණක් දෙකක් සඳහා 2r වර්ගය ගන්න පුළුවන්. ඒ වෘත්ත මුහුණක් දෙකක් නිසා. දැන් මම වෙනමම ලෝහ මේ වෘත්ත මුහුණක් දෙකේ වර්ගඵලය මේ විදිහට හොයනවා. 2 ගුණ කිරීම 7 22 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 දෙවරක් 7 22 වරක් 14 වරක් 14 සුපුරුදු විදිහටම හරියේ 7 14 සමග සූරල 2 කියන අගේ ලැබෙද්දී දෙවරක් 22 44යි දෙවරක් 14 28යි 44 ගුණ කිරීම 28 කියන අගේ ලැබෙනවා වෘත්ත මුහුණක් දෙකේ වර්ගඵලය 1232 වර්ග සෙන්ටිමීටර 1232 ලැබෙනවා වෘත්ත මුහුණක් දෙකේ පුෂ්ඨ වර්ගඵලය. දැන් අපි මුළු පුෂ්ඨ වර්ගඵලය ලෙස මේ වර්ග සෙන්ටිමීටර 1232 වර්ග සෙන්ටිමීටර 1056 කියන අගයන් එකතු කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් මේ සිලින්ඩරාකාර ඝන වස්තුවේ ලෝහ කුට්ටියේ මුළු පුෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 2288 අගයක්. 2288 1232 සහ 1056 එකතු කිරීමෙන්. දැන් අපෙන් තුන්වෙනි ප්‍රශ්නේ විමසන්නේ එහි පරිමාවගණනය කරන්න. ඔව් මේ වගේ සිලින්ඩරයක පරිමාව අපි දන්නවා වෘත්තයේ වර්ගඵලය ඍජුවෙන් ගුණ කිරීමෙන්. ඒ කියන්නේ 5r වර්ගය ගුණ කිරීම h 5r වර්ග h 5r වර්ග h ආදේශ කරනවා 7 22 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 12. 7 22 වරක් 14 වරක් 14 වරක් 12. 7 සමග 14 සුළු වීමෙන් 2 ලැබෙනවා 22 වරක් 2 44යි 14 වරක් 12 ගුණ කරාම 168 ලැබෙනවා. අවසාන පිළිතුරේ නම් 44 ගුණ කිරීම 168 සුළු කරු පිළිතුර මම ඔයාලට ප්‍රකාශ කරන්නම්. අපිට ලැබෙනවා ඝන සෙන්ටිමීටර 2392 ක අගයක්. 7392 ක අගයක්. 7392 ක ඝන සෙන්ටිමීටර පරිමාවක් ලැබෙනවා. 7392 ක ඝන සෙන්ටිමීටර පරිමාවක් මේ සිලින්ඩරය සඳහා හිමි වෙනවා. හතරවෙනි ප්‍රශ්නය. ඉහත ලෝහ කුට්ටියේ උසට සමාන පරිමාව ඝන සෙන්ටිමීටර 1848ක් වූ සිලින්ඩරාකාර ලෝහ කුට්ටියක අරය සොයන්න කියලා. ඔව් අපිට දැන් අලුත් කියන මේ අලුත් කියන ලෝහ කුට්ටියේ පරිමාව දෙනවා 1848යි. එහෙනම් මම මේ 1848 සමාන කරනවා නැවතත් සිලින්ඩරයක පරිමාවට. ඒ කියන්නේ 5r වර්ග h කියන ප්‍රකාශනයකට. එහිදී 1848 සමාන වෙන්නේ 7 22 වරක්. දැන් අපි එහි පරිමාව අරය නොදන්නා නිසා r වර්ගයේ ලියලා ගුණ කිරීම h සඳහා අර මේ උසට සමාන වන නිසා 12 කියන අගේ ආදේශ කරනවා. 1848 සමානයි 7 22 වරක් r වර්ගයේ ගුණ කිරීම 12. ඉතින් අපිට පුළුවන් දැන් r වර්ගයේ උක්ත කරන්න. r වර්ගයේ තනි වෙද්දී 1848 ගුණ වෙනවා 7ෙන්, බෙදන්න වෙනවා 22 වරක් 12ෙන්. එතකොට මෙහි සුළු වීමෙන් අපිට 12ක් සමග 1848 සුළු වීමෙන් 154 ලැබෙනවා. දැන් 154 22 සමග සුළු වීමෙන් 7 ලැබෙනවා. ඒ අනුව 7 7 කියන අගය r වර්ගයට සමාන වෙනවා. 7 7 49යි. r වර්ගයේ 49ක් වෙනවා නම් r සමාන වෙනවා 49 සඳහා වන වර්ගමූලයේ අගය 7 කියන අගයට. ඒ අනුව මේ අලුතින් අපෙන් අහන ලෝහ කුට්ටි සිලින්ඩරේ අරය වෙන්නේ සෙන්ටිමීටර 7ක් කියන අගේ ගන්න පුළුවන්. ඔව් ඒ තමයි අපි කතා කරපු B කොටසට අදාළ පළවෙනි ප්‍රශ්නේ පිළිතුරු ටික. දැන් අපි ඒකට අදාළ දෙවෙනි ප්‍රශ්නයයි ආරම්භ කරන්නේ. එක්තරා වර්ෂයකදී කුරුදු අපනයන කරන සමාගමක් විසින් තම නිෂ්පාදනයෙන් 7/3ක් ඇමරිකාවටද ඉතිරියෙන් 4/3ක් ජපානයටද අපනයනය කරයි. ඔව් කුරුදු අපනයනයක් කරන අවස්ථාවක් තම නිෂ්පාදනයෙන් 7/3ක් ඇමරිකාවට යවන අතර ඉතිරියෙන් 4/3ක් ජපානයට යවනවලු. පළවෙනි ප්‍රශ්නය. ජපානයට අපනයනය කරන ලද මුල් ප්‍රමාණය මුළු නිෂ්පාදිත කුරුදු වලින් කොපමණ භාගයක්ද? එහෙනම් ආදරණීය දුවේ පුතේ අපි ඇමරිකාවට යවන කොටසෙන් පසු ඉතිරි වෙන එකෙන් තමා 43 ජපානයට යවන්නේ මුලින්ම අපි බලන්න ඕන ඇමරිකාවට යැවීමෙන් පසු ඉතිරි වෙන්නේ කොපමණද කියලා දැන් ඒ සඳහා මට පුළුවන් මුල් නිෂ්පාදනයේ එකක් ලෙස සැලකුවොත් ඒ එකෙන් අඩු කරනවා 43 කියන භාගය එකකින් අඩු කරනවා 43 ඉතින් 43ක් අඩු වෙද්දි මේ එක කියන්නේ 47 කියලා ඔයාලා දන්නවා සමස්තය වෙන්නේ අඩු වෙන භාගයේ 43 නම් හරය 7 නිසා මේ සමස්තය වෙන්නේ 7 සම්පූර්ණ 7 7 පංගු 7. ඔන්න දැන් එකකින් 43 අඩු වුණා කියන්නේ 7 7 43ක් අඩුවීම ඒ කියන්නේ 7 4ක් ඉතිරි වෙනවා. 7 4ක් ඉතිරි. දැන් මේ 7 4ෙන් 4ෙන් 3ක් ජපානට යන නිසා 7 4ෙන් 4ෙන් 3 7ෙන් 4 ගුණ කිරීම 4ෙන් 3 සුළු වීමදී 4ට 4 සුළු වෙනවා. ඔයාලට ඒක ලියලා බලන්න පුළුවන් 7ෙන් 4 වරක් 4ෙන් 3 එතකොට 4 සහ 4 හරියේ ලවේ සුළු වීමෙන් 7ෙන් 3 කියන භාගය ඉතිරි වෙනවා. ඒ අනුව ජපානයේ යවන භාගයත් 7ෙන් 3ක් කියලාම තමයි පිළිතුර ලැබෙන්නේ. ඔව් ඇමරිකාවට යවලා තියෙනත් 7ෙන් 3යි මුළු නිෂ්පාදනයේ. ජපානයේ යවලා තියෙනත් මුළු නිෂ්පාදනයේම 7ෙන් 3යි. දෙවෙනි ප්‍රශ්නේ. එම වර්ෂයේ අපනයන කරන ලද මුළු කුරුදු ප්‍රමාණය නිෂ්පාදිත කුරුදු වලින් කොපමණ භාගයක්ද? ඔව් දැන් අපි කිව්වා ජපානයේ සහ ඇමරිකාවට රටවල් දෙකටම යවලා තියෙන්නේ එකම ප්‍රමාණ 7ෙන් 3 බැගින් කියලා. එහෙනම් මුළු අපනායනය වෙනවා 7ෙන් 3 එකතු කිරීම 7ෙන් 3 7ෙන් 6ක්. 7ෙන් 6යි. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේදී අහනවා අපෙන් අපනායනයෙන් පසු. ඒ කියන්නේ අපි දැන් ওই 7ෙන් 6ක්ම අපනායන කරලා අවසానයි. අපනායනයෙන් පසු ඉතිරි වෙන ප්‍රමාණය මුළු නිෂ්පාදිත කුරුදු වලින් කොපමණ භාගයක්ද? ඉතින් දැන් 7ෙන් 6ක්ම අපනායන කරලා නම් එකකින් අපි අඩු කරන්න ඕන මේ අපනායනිත මුළු ප්‍රමාණය 7ෙන් 6. ඒ අනුව අපි එක කියන්නේ 7ෙන් 7 නිසා 7ෙන් 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 6ක් අඩු වීමේදී 7ෙන් 1 කියන භාගය ලැබෙනවා 7ෙන් 1 මේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ එනම් 7ෙන් 1යි හතරවෙනි ප්‍රශ්නේ අපනයනයෙන් පසු ඉතිරි වූ කුරුදු ප්‍රමාණයෙන් 3ෙන් 1ක් දේශීය වෙළඳපොළට නිකුත් කරා නම් දේශීය වෙළඳපොළට නිකුත් කෙරේ මුළු භාගයේ කොපමණ දහනවා එහෙනම් 7ෙන් 1 තමයි ඉතිරි 7ෙන් 1ෙන් 3ෙන් 1ක් ඒ කියන්නේ 7ෙන් 1 වරක් 3ෙන් 1 21කින් එකක් දේශීය වෙළඳපොළට නිකුත් කළා තියෙනවා 21කින් එකක් 7ෙන් 1 වරක් 3ෙන් 1 දේශීය වෙළඳපොළට පස්වෙනි ප්‍රශ්නේ විමසන්නේ දේශීය වෙළඳපොළට යව පසු ඉතිරි වූ කුරුදු ප්‍රමාණය මෙට්‍රික් ටන් 25ක් නම් එම වර්ෂයේ සමාගම නිෂ්පාදනය කළ මුළු කුරුදු ප්‍රමාණය කොපමණද දැන් දේශීය වෙළඳපොළට දැම්මට පස්සෙත් තවත් ඉතිරි වුණ කුරුදු ප්‍රමාණය මෙට්‍රික් ටන් 25ක් අපි දැන් බලමු මේ ඉතිරි වෙච්ච ප්‍රමාණය භාගයක් විදිහට කීයද? එතකොට අපි එකෙන් අඩු කරන්න ඕන. සමස්තයෙන් අඩු කරන්න ඕන පුතේ. අපනයන 7ෙන් 6 සහ දේශීය වෙළඳපොළට යපු 21කින් 1. ඉතින් 7ෙන් 6 සහ 21කින් 1 එකතු වුණාම අපිට ලැබෙනවා 21කින් 21කින් පංගු ලෙස ගන්න පුළුවන් 21කින් 19ක ප්‍රමාණයක්. එතකොට අපනයන 7ෙන් 6ක් ඊළඟට දේශීය වෙළඳපොළට ආපු 21කින් 1ක් එකතු වුණාම 21කින් 19ක ප්‍රමාණයක් වෙනවා. ඒ අනුව එකෙන් 21කින් 19 අඩු කරාම මේ අවසාන ඉතිරි වෙන භාගයේ 21කින් 2 කියලා අගයක් තමයි ලැබෙන්නේ 21කින් 2. ඉතින් 21කින් 2 මෙට්‍රික් ටොන් 25යි නම් මුළු නිෂ්පාදනය වෙන්නේ 25 දෙකින් බෙදලා 21කින් ගුණ කරන්න ඕන. එතකොට 25 දෙකින් බෙදුනහම 12.5 21කින් ගුණ කරාම අවසානට අපිට ලැබෙනවා මෙට්‍රික් ටොන් 262.5ක අගයක්. මෙට්‍රික් ටොන් 262.5ක අගයක් තමයි මේ නිෂ්පාදිත මුළු කුරුදු ප්‍රමාණය ලැබෙන මෙට්‍රික් ටොන් ප්‍රමාණය. දැන් උත්සාහ කරන්න සම්බන්ධ ගැටලු දෙකක් අපිට ලබා දීලා තියෙනවා. අපි මේ ගැටලු දෙකත් ඉක්මනින් සාකච්ඡා කරමු. වෙනුර තම ක්‍රීඩා පුහුණුවීම් සඳහා මීට 400 ධාවන පතේක පුහුණුවීම් වලදී පළමු දිනේ මීට 400 ධාවන පතේ වට එකක්ද, දෙවන දිනේ වට දෙකක්ද, තුන්වන දිනේ වට තුනක්ද ආදි වශයෙන් පෙර දිනයට වඩා එක් වටයක් වැඩි වෙන ආකාරයට ධාවනය යෙදෙනවා. වෙනුර දින එම් ගණනකදී පුහුණුවීම් යෙදෙන මුළුදුර ප්‍රමාණය SNV නම් SN සමානයි 200N වරහන් ඉන්ධනයක බව පෙන්වන්න කියනවා. මේ ධාවන පතේ මීට 400යි පළමු දෙවන තුන්වන වට කියන්නේ පළමු දිනේදී එක වටයක්, දෙවන දිනේදී වට දෙකක්, තුන්වන දිනේදී වට තුනක් ලෙස වටේ වටේ වැඩි වෙනවා. ඒ කියන්නේ දුවන ප්‍රමාණය ගත්තොත් අපි මීට 400ක්, ඊළඟ මීට 800යි ඉලන මීට 1200යි මේ විදිහට 400 තමයි වැඩි වෙවි යන්නේ. ඉතින් එහෙනම් ඒ පළමු පදයේ 400 විදිහට අපි ගන්න පුළුවන්. පොදු අන්තරේ D කියන්නේ 400යි. එතකොට A සහ D 400 වෙන විදිහට අපි ඓක්‍ය සෙවිමි සූත්‍රයක් මෙන්න මේ විදිහට ආදේශ කරනවා SN සමානයි N බෙදීම 2 සංගලවරහන් 2යි A දන N ඍණ 1යි D. ඔව් සමාන්තර ඡේදයේ ඓක්‍ය සෙබිමි සූත්‍රය. දැන් අපිට ආදේශයට ගන්න පුළුවන් SN සමානයි N බෙදීම 2 වාරයක් වරහන් ඇතුලේ 2යි A වෙනුනට දෙවරක් 400 දන N ඍණ 1 වාරයක් D වෙනුනට 400 ආදේශ කරනවා. සුළු කිරීමේදී N බෙදීම 2 වරක් සංගලවරහන් ඇතුලේ දෙවරක් 400 800 දන 400 න් ඍණ 1 ගුණ කරාම එනවා 400යි ඍණ 400 400යි ඍණ 400 දැන් අපිට තවත් සුළු කිරීමේදී ඍණ බෙදීම දෙවරක් 800 න් 400ක් අඩු වුණාම මෙතන 400ක් ඉතිරි වෙනකොට 400 දන 400යි ඍණ වරහන් ඇතුලේ තියෙනවා දැන් අපිට පුළුවන් 400 දන 400යි ඍණ කියන ප්‍රකාශනෙන් පොදු සාධකයක් 400 එළියට ගන්න එතකොට ලැබෙනවා අපිට 400 ඍණ බෙදීම දෙවරක් 400 වරක් ඍණ බෙදීම දෙවරක් වරහන් ඇතුලේ 1 දන n. ඔව්. දැන් අපිට 400 2කින් බෙදුනහම 200 ලැබෙනවා. එහෙනම් වරහණයෙන් පිටතට 200යි n ලැබෙනවා. වරහන් ඇතුලේ 1 දන n n දන 1 කින් ඉස්සර මාරු කරගන්න පුළුවන් අපිට මේ කියන විදිහටම ගන්නවා නම් එහෙනම් SN සමානයි 200යි n වරහන් n දන 1 කියන ප්‍රකාශනයේ බවට සුළු කරලා පෙන්වන්න පුළුවන්. ඔව්. අපි ඒක සඳහා ඓක්‍ය සෙවිමි සූත්‍රය තමයි ආදේශ කරනු ලැබුවේ මේ ගැටලුවට. දෙවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නයේදී විමසනවා තරණයට ඉදිරිපත් වීමට පෙර අවම වශයෙන් කිලෝමීටර් 84,000ක් දුරක්වත් පුහුණුවීම් වල යෙදී යුතු බව පුහුණු කරු පවසනවා. අවශ්‍ය මේ අවශ්‍යතාවය සපුරාලීමට පුහුණුවීම් වලින් යෙදී යුතු අවම දින ගණන කීයද කියලා අහනවා. එහෙනම් අපි දැන් ඉහත ලබාගත් සූත්‍රයේ මේක ආදේශ කරනවා මෙන්න මේ විදිහට ඓක්‍ය පද එන් ගණනේ එකතුව 84,000 ලෙස සමාන කරලා. එන 84,000 සමානයි 200යි n වරහන් n දන 1. ඒතර 84,000 200න් බෙදෙනවා. එතකොට 84,000 200න් බෙදීමේදී අපිට ලැබෙනවා පිළිතුරක් 420 සමානයි වරහන සුළු වීමෙන් n වර්ගය දන n. වරහන n වලින් ඉවත් වෙලා n වර්ග දන n. ඒ අනුව අපිට අන්තිමයට 420ත් අනෙක් පසර ගෙන යාමෙන් බිඳුව සමානයි n වර්ග දන n ඍණ 420 ලැබෙනවා. දැන් මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සඳහා සුළු කිරීම අපි සාධක අවස්ථාවට බිඳුව සමාන කරගන්නවා n වර්ගයේ දන n ඍණ 420 මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ වෙන් කරන n පදේ වෙන් කරන සාධක දෙක තමයි n වර්ගයේ දන 21යි n ඍණ 20යි n ඍණ 420 දන 21යි n ඍණ 20යි n ඍණ 420 පළමු අවස්ථාවෙන් පොදු සාධක එළියට ගද්දී n ගන්නවා එතකොට වරහන් ඇතුලේ n දන 21 දෙවෙනි අවස්ථාවේදී ඍණ 20 එළියට ගත්තාම n දන 21 ඉතිරි වෙනවා. සාධක දෙක n දන 21 වරක් n ඍණ 20 ලැබෙන්නේ n දන 21 වරක් n ඍණ 20 බිඳුවට සමානයි. එහෙනම් ශුන්‍ය ගුණය භාවිත කරාම n දන 21 සමානයි බිඳුව හෝ n ඍණ 20 සමානයි බිඳුව ලැබෙන්නේ. ඉතින් n දන 21 සඳහා ලැබෙන පද ගණන ඍණ 21 පද ගණන සඳහා අපි ඍණාගයක් ගන්නෙ නෑ. එහෙනම් අපි n ඍණ 20 සමානයි බිඳුවේදී n සඳහා දන 20 ලැබෙනවා. ඒ අනුව පද ගණන 20යි කියන ධන අගය තමයි පිළිතුරට ගන්නෙ. එහෙනම් අවම දින 20ක් පුහුණු විය යුතුයි කියන එකයි පිළිතුරු ලෙස ලබා ගන්න පුළුවන්. ඔව්. තව එක් ප්‍රශ්නයක් මෙහි ඉතිරිව තිබෙනවා. බලමු දෙවෙනි ප්‍රශ්නය. A වර්ග ධන 2යි AB ධන B වර්ග ඍණ C වර්ග සාධක සොයන්න. A වර්ග ධන 2යි AB ධන B වර්ග ඍණ C වර්ග. ඉතින් පළමු ප්‍රකාශනයේ තියෙන A වර්ග ධන 2යි AB ධන B වර්ගය කියන පද තුන සඳහා මට ගන්න පුළුවන් පූර්ණ වර්ගයේ A ධන B වර්ගයේ කියන ප්‍රකාශනය. අපි දන්නවා A ධන B වර්ග ප්‍රකාශනයෙන් තමයි මේ පද තුන ගොඩ නැගෙන්නේ. එහෙනම් අපි මේ පළමු පද තුන වෙනුවටම ගන්නවා A ධන B සම්පූර්ණ K වර්ගය. අඩු කිරීම C වර්ගය කියලා දෙවෙනි පේළේ ලියනවා. දැන් අපිට ලැබිලා තියෙන වර්ග දෙක අන්තරේ සාධක. එහෙනම් A ධන B වර්ගයේ ඍණ C වර්ගයේ සාධක වෙන්නේ A ධන B ඍණ C අනිත් සාධකේ A ධන B ධන C. එහෙනම් A ධන B ඍණ C වරක් A ධන B ධන C කියන සාධක දෙක ගන්න පුළුවන්. B කොටසේ අපිට න්‍යාසයක් සම්බන්ධව ප්‍රශ්නයක් අහන්නේ 3යි A ධන න්‍යාසයේ 4 ඍණ 1 ඍණ 2 1 කියන පද සහිත න්‍යාසයේ සුළු වෙලා ලැබෙන උත්තරය වෙනවලු ඍණ 2 2 1 4 කියන න්‍යාසයේ. දැන් අපි A න්‍යාසයේ හොඳනම් පළමුවෙන්ම මෙහි 3යි A න්‍යාසයේ උක්ත කරගන්නවා. 3යි A න්‍යාසයේ උක්ත කරගනිද්දී අපිට පේනවා දකුණු පස තියෙන න්‍යාසයෙන් මේ එකතු කරන්න තියෙන න්‍යාසය අනිත් පසට ගෙන යාමේදී අඩු වෙනවා. ඉතින්දි ලැබෙන පිළිතුර වෙන්නේ ඍණ 2 ඍණ 4 ඍණ 6 2 ඍණ ඍණ 1 ධන 3 1 ඍණ ඍණ 2 තුන හතර ඍණ 1 3 ඍණ 6 3 3 3 කියන න්‍යාසයක් ලැබෙනවා 3යි ඒ සඳහා දැන් අපි 3යි ඒ න්‍යාසයේ මේකට සමාන නිසා ඒ න්‍යාසයේ තනි කර ගැනීමෙදී දකුණු පසට ආපු න්‍යාසය 3ෙන් බෙදෙනවා එතකොට ලැබෙන අගයන් වෙනවා ඍණ 2 1 1 1 ඒ න්‍යාසයේ ලැබෙනවා ඍණ 2 1 1 1 ඍණ 2 1 පළමු පේළියට 1 1 දෙවෙනි පේළියටත් ලැබෙනවා දෙකේ දෙකේ න්‍යාසයක් ඒ ලෙස මේ පිළිතුර ලබා ගන්න පුළුවන්. C අවසාන ප්‍රශ්නේ ABCD ත්‍රිකෝණාස්තියක් අපිට ලබා දීලා තියෙනවා මේවල පාදවල දිග x හා y ඇසුරෙන් දීලා තියෙන්නේ. අපිට කියනවා ත්‍රිකෝණාස්තියේ ලක්ෂණ උපයෝගී කරගනිමින් සමගාමි සමීකරණ දෙකක් ගොඩනගා ඒවා විසඳීමෙන් ABCD AB සහ AD පාදවල දිග හොයන්න කියලා. අපිට පුළුවන් ඉහෙනම් ත්‍රිකෝණාස්තියක සම්මුඛ පාද සමාන වෙන නිසා මෙන්න මේ විදිහට සම්බන්ධතාවයක් ගන්න 2y = 3y x විනාට. එහිදී අපි 2y = 3y x විනාටෙන් 2y 3x මේ පැත්තට ගෙනihමින් 2y ඍණ 3x = ඍණ 8 කියලා පළවෙනි සමීකරණය ගන්නවා. 2y ඍණ 3x = ඍණ 8. තව සමීකරණයක් ගන්නවා 5y + 1 පාදයේ සමග 5x + y ඍණ 9 සමාන කරනවා. 5y + 1 = 5x + y ඍණ 9. 5y + 1 ප්‍රදේශයට 5x + y ගෙනෙද්දී ධන 1 ඍණ 9 තියෙන ප්‍රදේශයට ගෙනියනවා. එතකොට අපිට ලැබෙන්නේ 5y ඍණ 5x ඍණ y = ඍණ 9 ඍණ 1. ඒ අනුව 4y ඍණ 5x = ඍණ 10 කියන සමීකරණය ගන්න පුළුවන්. 4y ඍණ 5x = ඍණ 10. ඔන්න දැන් දෙවෙනි සමීකරණය මේ විදිහට ගන්නවා. දැන් අපිට පුළුවන් මේ 1 සහ 2 සමීකරණ දෙක විසඳීමෙන් අගයන් ලබා ගන්න 1 සමීකරණය මන් දෙකෙන් ගුණ කරලා අලුත් සමීකරණ ලබා ගන්නවා 3 වෙනි සමීකරණය කියලා 4y ඍණ 6x = ඍණ 16. ඔව් පළමු සමීකරණ දෙකෙන් ගුණ කිරීමෙන් 4y ඍණ 6x = ඍණ 16 ලැබෙනවා. දැන් 3 සහ 2 සමීකරණ දෙකේ 4y කියන පදේ තියෙනවා ධන අවස්ථාවෙන්. එහෙනම් ඒ දෙන්න අඩු කිරීමෙන් ඉවත් කරන්න පුළුවන්. මන් දෙක සමීකරණෙන් 3 වෙනි සමීකරණේ අඩු කරනවා. එතකොට 4y 4y සමග සූරු වෙලා ඉවත් වෙද්දී අපිට ලැබෙනවා ඍණ 5x ඍණ ඍණ 6x. ඒ කියන්නේ ධන x ලැබෙනවා දකුණු පස ලැබෙනවා අපිට ඍණ 10 ඍණ 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 10 ඍණ ඍණ 16. එතකොට ඍණ 10 ඍණ ඍණ 16 කියන්නේ ධන 16යි ඍණ 10යි ධන 16යි කියන්නේ ධන 6ක අගයක් ලැබෙනවා xට. x = ධන 6 ගන්න පුළුවන්. දැන් x = ධන 6 පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. එතකොට ලැබෙන්නේ 2y ඍණ 3 වරක් 6 = ඍණ 8. ආදේශ කිරීමෙන් 2y ඍණ 3 වරක් 6 ඍණ 18යි නම් 2y ඍණ 18 = ඍණ 8. දැන් 2y සමාන වෙනවා ඍණ 8 ධන 18. එතකොට 2y සමාන වෙන්නේ ධන 10ට. එහෙනම් දෙපසම දෙකෙන් බෙදුනහම y = 5 කියන අගය ලැබෙනවා. y = 5. ඔන්න එතකොට අපිට මේ ප්‍රකාශනයේ පළල වෙන්නේ 2y නිසා පළල සඳහා අගේ ගන්න පුළුවන් දෙවරක් 5. ඒ කියන්නේ 10. එතකොට මෙහි AD දිග 10ක් කියලා ගන්න පුළුවන්. ඒ වගේම x සඳහා 6 ලැබෙන නිසා අපිට දිග ලබා ගන්න y සම්බන්ධ කරලාම දිග ලබා ගන්න පුළුවන් 5y + 1 කියන්නේ මේකේ දිග. එහෙනම් 5y කියද්දි y වලට 5 ආදේශ කරොත් 5 වර 5 25යි 25යි 1යි 26ක් වෙනවා. ඒ අනුව DC කියන දිග නැත්නම් AB කියන දිග 26 කියන අගය ගන්න පුළුවන්. 26 කියන අගයක් ගන්න පුළුවන්. ඔව්. ඒ විදිහට අපිට පුළුවන් මේ 82 පත්‍රිකාවට අදාළ ගැටලු ටික සාකච්ඡා කරන්න. මම හිතන්නේ අද විශාල ගැටලු ප්‍රමාණයක් තිබුණ නිසා අපිට සාකච්ඡාව ඉක්මනින් කරගෙන යන්න සිදු වුණා. ඔක්කොම ගැටලු සාකච්ඡා කරන්නත් අවශ්‍ය නිසා සමහර අවස්ථාවලදී ඔයාලගේ පෙර දැනුම මතක් කර ගැනීම ඉතාමත් ඉක්මනින් ඔයාලට සිදු කරන්නත් වෙන්න ඇති. මේ ගැටලු සාකච්ඡාව තුළ නැවත නැවත මේවා බලනවත් නැවත නැවත මේ ගැටලු විසඳන්නත් ඔයාලා උත්සාහ කරනවා නම් භාවිත කරනවා නම් තමයි බොහෝ වෙලාවට හොඳ ප්‍රතිඵලයක් අපිට ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසාවෙන් අද සාකච්ඡාවත් වඩාත් ඵලදායී ලෙස භාවිත කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිමින් මම අද සාකච්ඡාව නවතිනවා. වෙනත් සියලු දිනකටම ජයග්‍රහී දිනයක් ආයුබෝවන්.